ආයුබෝවන් දරුවනේ, සාමාන්‍ය ශ්‍රවණිය තුලින් ගුවන්විදුලි මාධ්‍ය දැනුම සංස්කෘතිකාංග දේශපාලනික සමාජ තොරතුරු බොහෝ වෙලාවට අපේ ශ්‍රවණියට හඬ වෙත ලබා දෙන්නට කටයුතු කරපු මාධ්‍ය. ඉතින් මේ අධ්‍යාපනය කියන මාධ්‍ය තුල අද වන විට අපිට හැකියාව ලැබිලා තියෙනවා උතුරුමැද පළාතේ රජරට ආදරණීය දූල පුතාලට පන්ති කාමරේ කරපු වැඩ කටයුතු ඍජුවම ගුවන්විදුලි හරහා ඔයාලගේ නිවසේතම ඇරගෙන ඇවිල්ලා දෙන්නට හැකියාව මේ කාලවකවානුව තුල. ඉතින් රජරට ගුරු ගෙදර මේ අධ්‍යාපන විකාශයත් සමග ඔයාලා සතිපතා දිනින් දිනම එකතු වෙමින් ඉන්නවා කියන එක අපි දැන් ඉතාමත් හොඳින්ම දන්නවා. සුපුරුදු පරිදි ගණිත විෂය වෙනුවෙන් මේ හෝරාව වෙන් කරන්නට ගණිත පාඩමත් එක්ක තමා රජරට ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනට අද මම මෙහිම එකතු වෙන්නේ. අද අපි බලාපොරොත්තු වෙනවා තමත් වටිනා ඕ ගණිත ගැටලු කිහිපයක් ඔයාලත් එක්ක මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ආදරණීය දුවල පුතාලත් එක්ක බෙදා ගඳා ගන්නට. ඉතින් එහෙනම් අපි කාර්යපත්‍රිකා පොතේ පුනරීක්ෂණ අංක 60 සහ පුනරීක්ෂණ අංක 61ට අදාළ කාර්යපත්‍රිකා දෙක ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වීම තමයි මම අද මේ ගණිත පාඩම සඳහා සූදානම් වෙන්නේ. ඉතින් පළමුවෙන් සුපුරුදු පරිදි ආදරණීය දුවල පුතාලට මම ආරාධනා කර සිටිනවා ඔයාලගේ අභ්‍යාස පොත් සහ පෑන් පෙන්සල් එකතු කරගෙන මේ ගණිත පාඩම සඳහා අදත් සක්‍රීයව දායක වෙන්න කියලා. එහෙනම් හොඳයි ආදරණීය දුවේ පුතේ, මම අද පළමුවෙන්ම පුනරීක්ෂණ පත්‍රිකා අංක 60 සඳහන් වන ගණිත ගැටලුව ඔයාලත් එක්ක මෙන්න මේ විදිහට සාකච්ඡා කරනවා. අපිට පේනවා අද මේ කාර්යපත්‍රිකා පොතේ තියෙන පුනරීක්ෂණ පත්‍රිකා 60 පිටුවේ තියෙන ගැටලුව ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් විදිහේ ගැටලුවක්. නමුත් මේ ගැටලුව අපිට එකම රූප සටහනක් ලබා දීලා එහි තොරතුරු අවශ්‍ය තොරතුරු ටික ලබා දීලා එකෙල්ලේම ප්‍රශ්නයක් විදිහට යොමු කරලා තියෙනවා. මේ වෙලාවේදී අර සාමාන්‍ය පරිදි අපි දකින ප්‍රධාන තොරතුරත් එක්ක ප්‍රශ්න කිහිපයකට කඩලා වෙන්වෙන්ව අහන ප්‍රශ්න රටාවෙන් ඔබට ගිහිල්ලා එකෙල්ලේම මේ ප්‍රශ්නය අපෙන් විමසද්දි අපි පුරුදු වෙලා තියෙන දුන මේ විද්දී මේ වගේ ප්‍රශ්නයකදී අදාළ කොටස් සඳහා වෙන පිළිතුරු වෙන වෙනම පිළිවෙලට ගොනු කරගන්න. එහෙම ගොනු කරගෙන ඇවිත් තමයි අපි අපේ අවසන් ප්‍රශ්නේ අහන පිළිතුරු සඳහා පිළිතුරට පිවිසෙන්න ඕනේ. ඉතින් බලමු අපි මේ වර්ගඵලයි සම්බන්ධ කරපු ගැටලුවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ගැටලුව සාකච්ඡා කරන්න කලින් අපි විශේෂයෙන්ම සිහිපත් කරගත යුතු කරුණු කිහිපයක්ම තියෙනවා මේ හැඩතලයන් සඳහා වර්ගඵලයේ සෙවීමේදී අපි භාවිතා කරන සූත්‍රයන් පිළිබඳව. හොඳයි දයබෘදුවේ පුතේ, ඔයාලා දන්න විදිහට ජාමිතික හැඩතල කිහිපයක වර්ගඵලයේ සොයන්නට අපි පුරුදු පුහුණු වෙලා ඉන්නවා සූත්‍ර කිහිපයක්. ඉතාමත් ජනප්‍රිය වෙච්ච සූත්‍ර කිහිපයක් තමයි අපි මේ වෙද්දී 11 ශ්‍රේණියේදී 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා වන විෂය නිර්දේශයට අදාළව ඉගෙනගෙන තියෙන්නේ. එහිදී අපි සඳහන් කළ යුතුයි සමචතුරස්‍ර හැඩය, ඒ වගේම ඍජු කෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය, ත්‍රිපීසියම, ත්‍රිකෝණය, වෘත්තය. මෙන්න මේ හැඩතල කිහිපෙම වර්ගඵලයේ සොයා ගැනීම රටාව අපි දැන් ඉතාමත් හොඳින් අඳුරගෙන තියෙනවා මේ වෙද්දි. ඉතින් ඇත්තටම මෙහි පහසුම අවස්ථාව අපි සාමාන්‍ය භාවිතා කරනවා වර්ගඵලයේ සෙවීමේදී සමචතුරස්‍රය සහ ඍජු කෝණාශ්‍රය. මුලින්ම අපි අඳුරගන්න හැඩතල දෙකක් මේ සමචතුරස්‍රයත් ඍජු කෝණාශ්‍රයත් සඳහා වර්ගඵලය ලබා ගැනීමේදී අපිට පහසුවෙන්ම එහි අගයන් දෙකක්, ඒ මිනුම් දෙකක් අඳුරගන්න හැකියාව ලැබෙනවා දිග සහ පළල වශයෙන්. දිග සහ පළල. ඉතින් මේ ඍජු කෝණාශ්‍රයත් සමචතුරස්‍රයත් හැඩතලයන් දෙකේ දිග සහ පළල අපි අඳුරගත්තින් පසු වර්ගඵලය ඒ සමචතුරස්‍රයේ එහෙමත් නැත්නම් ඍජු කෝණාශ්‍රයේ මතුපිට ඉඩ ප්‍රමාණය මුළු ඉඩ ප්‍රමාණය ලබා ගන්නට සූත්‍රයක් විදිහට අපි භාවිත කරනවා දිග සහ පළල ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර. දිග සහ පළල ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර. ඉතින් මේ ගැටලුව සඳහා ඍජු කෝණාශ්‍රයක් භාවිත වෙනවා. ඒ සඳහා අපි අඳුරගෙන ඉන්න ඕනේ නම් ඍජු කෝණාශ්‍රයක් එහෙමත් නැත්නම් සමචතුරස්‍රයක් සඳහා වර්ගඵලය ලබා ගැනීමේදී දිග පළල එකිනෙක ගුණ කිරීමෙන් පිළිතුර ලැබෙනවා කියන එක. ඉතින් සමචතුරස්‍රයේ තවත් විශේෂත්වයක් තියෙනවා ආදරණීය දුවේ පුතේ, දිගත් පළලත් එක සමාන අගයන් ගන්න නිසා ඇත්තෙන් අපිට සමචතුරස්‍රයක වර්ගඵලය හොයද්දී එක් පසෙක තියෙන දිග පමණක් සෑහෙනවා පිළිතුරු ලබා ගන්නට. මොකද දිග සහ පළල දෙකටම එකම අගයන් ලැබෙන නිසා. ඍජුකෝණාස්‍රයේදී දිගත් පළලත් වෙන වෙනම අපිට අඳුර ගන්නට පුළුවන් අගයන් 90 ඒ අනුව අපිට දිග පළල එකිනෙක ගුණ කිරීමෙන් වර්ගඵලය ලබා ගන්නට හැකියාව තියෙනවා. මම එහි සඳහන් කරපු තවත් හැඩතලයන් දෙකක් මේ සඳහා භාවිත කරන්න වෙනවා මෙන්න මේ පළමු ගැටලුවේදී. වෘත්තයක වර්ගඵලයේ සෙවීම. වෘත්තයක වර්ගඵලයේ සෙවීම සඳහා අපි සූත්‍රයක් විසිට භාවිත කරන්නේ අරය සඳහා සිම්පල් R භාවිත වෙනමන. අරය කියන මිනුම සඳහා සිම්පල් R භාවිත වෙද්දී අපි නියතයක් අඳුනගෙන තිබෙනවා වෘත්තයේදී ෆයි කියන නියතය. ෆයි නියතය මේ විදිහට අපි අඳුරගෙන තියෙනවා. ඒ අනුව දයබර දුවේ පුතේ වෘත්තයක වර්ගඵලයේ සඳහා සූත්‍රය ෆයි R වර්ගය ලෙස අපි ලබා ගන්නවා. ෆයි R වර්ගය. ෆයි නියතයේ අගය අපි දන්නවා 7/22 කියන අගය ලෙස භාවිත කරනවා. එහෙනම් ෆයි R වර්ගයේ මගින් වෘත්තයක වර්ගඵලය ගන්න පුළුවන්. නමුත් මේ ගැටලුවේ අර්ධ වෘත්තයක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් ආදරණීය දූපති අපි වෘත්තයක වර්ගඵලයේ ෆයි R වර්ගයෙන් ලබා ගන්නවා නම් අර්ධ වෘත්තයක් යනු වෘත්තෙන් හරි අඩක්. ඒ කියන්නේ දෙකෙන් පංගුවක්. අන්න ඒ විදිහ අපි අර්ධ වෘත්තයේ වර්ගඵලය භාගයේ වරක් ෆයි R වර්ගයේ. එහෙම නැත්නම් දෙකෙන් එක ගුණ කිරීම ෆයි R වර්ගයේ කියන සූත්‍රයේ ආදේශයෙන් ලබා ගන්න පුළුවන්. වෘත්තය ලබා ගන්න වර්ගඵලයෙන් හරි අඩක්. ඒත් එක්කම තවත් එක් හැඩතලයක් මේ ගැටලුවට සඳහා අවශ්‍ය වෙනවා අපිට. ත්‍රිපීසීමක හැඩයක් මෙහි පවතිනවා. එක් කොටසක් ත්‍රිපීසීමක හැඩයක්. ත්‍රිපීසීමේ වර්ගඵලයක් ලබා ගැනීමේදී අපි අඳුරගෙන ඉන්න ඕන එහි සමාන්තර වන පාද දෙක මුලින්ම අඳුර ගන්නවා. මෙන්න මේ සමාන්තර පාද දෙකේ දිග එකතු කර තනි අගයක් ලබා ගන්නවා. සමාන්තර පාද දෙකේ සමාන්තර සම්මුඛ පාද යුගලයක් පමණයි සමාන්තරව තියෙන්නේ. අන්නේ සම්මුඛ සමාන්තර පාද යුගලයන්ගේ දිග එකතුව තනි අගයක් කරගෙන ඒ ලැබෙන අගේ හරි අඩක් දෙකෙන් පංගුවක් ලබාගෙන ඒ ලැබෙන අගේ දැන් මේ සමාන්තර පාද දෙක අතර තියෙන ලම්බ උසින් ගුණ කරනවා. එහෙනම් සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම සමාන්තර පාද දෙක අතර ලම්බ උස. මෙන්න මේ සූත්‍රය භාවිත කරලා අපිට ත්‍රිපීසීමේ වර්ගඵලය ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. රූප සටහනක් ලබා දීලා තියෙනවා දිග පළලමින් දෙගුණයක් වන ඍජුකෝණාස්සාකාර ආස්තරයක අර්ධ වෘත්තාකාර ආස්තරයක් සහ ත්‍රිපීසීමක ආකාර ආස්තරයක් රූපේ දක්වා ඇති පරිදි අලවා ඇත. අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. ඔව්. දෑබර දුවල පුතාලට දැන් රූප සටහන පහත පැහැදිලි බලන්න 60 වෙනි පිටුවේ තියෙනවා. මෙහි අඳුරු කරපු කොටස මට දැනෙන විදිහට තදින් අඳුරු වෙලා නැති බව පේන්නේ. එහෙනම් ඔයාලා මෙන්න මේ කොටස අඳුරු කරගන්න දෑබර පුතේ. ඉදි කීපයක් ගහලා නැත්නම් පැන්සලෙන් වලට පුළුවන් අඳුරු කරන්න. අර්ධ වෘත්තාකාර කොටස ඉතිරි වෙන්න ඕන. අර්ධ වෘත්තාකාර කොටස ඉතිරි වෙන්න දැන් වලට පේනවා ත්‍රිපීසීමක් සෙන්ටිමීටර 5ක් සහ සෙන්ටිමීටර 28ක් සමාන්තර පාද යුගලක් වෙන විදිහට තියෙන චතුරස්‍ර කොටස ත්‍රිපීසීම. අන්නේ කොටසත් ඉතිරි වෙන්න ඉතිරි වෙන ප්‍රදේශය. එහෙනම් ත්‍රිපීසීමත් අර්ධ වෘත්තයත් ඉතිරි වෙන්නට ඒ දෙන්න හැර ඉතිරි කොටස අඳුරු කරගන්නට පොඩ්ඩක් තදව අඳුරු කරගන්න මේ රූප සටහනින් පැහැදිලි වෙන්නේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ දැන් අපෙන් අහන්නේ මෙන්න මේ අඳුරු කරන කොටසේ අඳුරු කළ කොටසේ වර්ගඵලය කීයද කියලා. අඳුරු කළ කොටසේ වර්ගඵලය කීයද කියලා. ඒ නිසාම තමයි අපි අර මුලින් සඳහන් කරපු හැඩතල කීපේ වර්ගඵලය ලබා ගැනීම මම ඔයාලට මතක් කර සිටියේ. දැන් පැහැදිලි අපි මේ ඍජුකෝණාස්‍ර හැඩතලේ අර්ධ වෘත්තාකාර කොටසක් අලවලා තියෙනවා. අර්ධ වෘත්තාකාර කොටසක් අලවලා තියෙනවා කියන්නේ ඍජුකෝණාස්‍රයේ තියෙන වර්ගඵලයෙන් ඒ ගැළපෙන අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයේ දැනට ඇලවීම නිසා ඒ අර්ධ වෘත්තය ඇලවීම නිසා එතනින් ඉවත් කරගන්නට ඕන. ඒ වර්ගඵලය අඩු වෙනවා. ඊට පස්සේ ත්‍රිපීසීම හැඩති කොටසකුත් මේක අලවලා තියෙනවා. ඒක තමයි ඉතිරි සුදු පාත සුදු පැහැති කොටසින් පෙන්වන්නේ. එහෙනම් අපි හිතන්න ඕන දැන් ඔන්න කොළ ඇලවීම තුලින් මේ ත්‍රිපීසීම කොටසත් ත්‍රිජිකෝණාස්‍ර වර්ගඵලයෙන් ඉවත් වෙනවා. එහෙනම් අඳුරු කොටසට ඉතිරි වෙන්නේ දැන් ඔය අපි අඳුරු කරලා තියෙන කොටසේ රූපසටහනේ පැහැදිලි වලට ත්‍රිජිකෝණාස්‍රයේ ඔය හැඩතල දෙකම ඉවත් කළාම ඉතිරි වෙන ප්‍රදේශය. එහෙනම් ආදරණීය දූපිතී අපි දැන් මේ වගේ ඉතිරි ප්‍රදේශයක වර්ගඵලයේ ලබා ගන්න නම් ඉතාමත් පහසු වෙන්නේ සමස්ත රූපය සමස්ත රූපය ඒ කිව්වේ ඍජු කෝණාස්තය විශාල ඍජු කෝණාස්තයේ වර්ගඵලයේ ලබා ගන්නවා ඉන් අනතුරුව අපි කරන්නේ මේ ඍජු කෝණාස්තයේ වර්ගඵලයෙන් අර හැඩතල දෙකක් අලවීමෙන් වැහිණු ඉවත් වුණු වර්ගඵලයන් දෙක අඩු කිරීමෙන් පසු අඳුරු කොටස ඉතිරි වර්ගඵල ලෙස මේ ගැටලුවට පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම ඍජු කෝණාස්තයේ වර්ගඵලයේ හොයලා ඉන් අනතුරුව අර්ධ වෘත්තයේ වර්ගඵලයත් හොයලා ත්‍රපීසියමේ වර්ගඵලයත් හොයලා දැන් ත්‍රපීසියමත් අර්ධ වෘත්තයේ වර්ගඵලයත් එකතු කරලා ලැබෙන පිළිතුර ඍජු කෝණාස්තයේ වර්ගඵලෙන් අඩු කරාම අපිට පුළුවන් වෙනවා මේ අඳුරු ප්‍රදේශයේ වර්ගඵලය ගන්න. අඳුරු ප්‍රදේශයේ වර්ගඵලය ගන්න. එහෙනම් මම මුලින්ම ඔන්න සමස්ත විශාල රූපයේ වර්ගඵලය හොයනවා. අපි දන්නවා ඍජු කෝණාස්තයක වර්ගඵලය හොයන්න මේ ඍජු කෝණාස්තය අපිට දීලා තියෙන දත්තයන් මෙන්න මේ විදිහට දිග පළලමින් දෙගුණයක් වෙනවලු. දිග පළලමින් දෙගුණයක් වෙනවා. හොඳයි ආදරණීය දූපිතේ බලන්න ඍජු කෝණාස්තයේ දිග සෙන්ටිමීටර් 28ක් කියලා දෙනවා. ඍජු කෝණාස්තයේ දිග සෙන්ටිමීටර් 28යි. එහෙනම් දිග කියන්නේ මේ ඍජු කෝණාස්තයේ පළලමින් දෙගුණයක්. එහෙනම් ආදරණීය දූපිතේ අපි පළල ලබා ගන්න පුළුවන් මේ දිග සෙන්ටිමීටර් 28 දෙකෙන් බෙදීමෙන්. ඔව් 28 දෙකෙන් බෙදීමෙන් 14 කින් අගය ලැබෙනවා. එහෙනම් මේ කියන ඍජු කෝණාස්තයේ පළල සෙන්ටිමීටර් 14ක් කියලා අපිට ගන්න පුළුවන්. සෙන්ටිමීටර් 14ක්. ඔව්. දැන් අපි දන්නවා ඍජු කෝණාස්තයේ දිග සෙන්ටිමීටර් 28යි. ඍජු කෝණාස්තයේ පළල සෙන්ටිමීටර් 14යි. එහෙනම් ආදරණීය දූපිතේ ඍජු කෝණාස්ත හැඩයක වර්ගඵලයේ දිග ගුණ කිරීම පළලෙන් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් මම මේ ඍජු කෝණාස්තයේ වර්ගඵලය ලබා ගන්නවා 28 ගුණ කිරීම 14 මගින්. 28 ගුණ කිරීම 14. දැන් අපිට ඍජු කෝණාස්තයේ වර්ගඵලය ලැබෙනවා. මම 28 14 ගුණ කළ විට ලැබෙන පිළිතුර ලබාගෙන තියෙනවා. ඔයාලට ප්‍රකාශ කරන්න ඔයාලට පුළුවන් උත්සාහ කරන්න 28 14 ගුණ කරාම 392ක් ලැබෙනවා. 392යි. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් කියන ඒකකයේ එන්න ඕන සෙන්ටිමීටර් ඒකක නිසා වර්ග සෙන්ටිමීටර් 392ක් වෙනවා මේ විශාල ඍජු කෝණාස්තය. දැන් මේ ඍජු කෝණාස්තයේ වර්ගඵලය අපි හොයාගත්තා වර්ග සෙන්ටිමීටර් 392යි කියලා. ඊට පස්සෙ අපි කරන්නේ මෙහි අලවා ඇති හැඩතල දෙකේ වර්ගඵලයන් සොයා ගැනීම. එහෙනම් මම පළමුවෙන්ම මේ හැඩතලයන් දෙක අලවන ලද වර්ගඵලයන් හැඩතලයන් දෙක හොයාගද්දී අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයනවා. අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඉතින් අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න ඉතාමත් පහසුයි. මේ වෘත්තයේම වර්ගඵලය සොයාගෙන දෙකින් බෙදීමෙන් වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. අපි දන්නවා array r වන වෘත්තයක වර්ගඵලය 5r වර්ගය. එහෙනම් අපි වෘත්තයක වර්ගඵලය හොයලා ඒ දෙකින් බෙදීමෙන් ගන්නටත් පුළුවන්. ඒ අනුව මම වෘත්තයේ වර්ගඵලය හොයද්දී array දන්නවා අපි ඍජු කෝණාස්තයේ තියෙන පළල ඍජු කෝණාස්තයේ තියෙන පළල මේ අර්ධ වෘත්තයේ තියෙන විස්කම්භයට සමාන බව රූපසටහනින් පැහැදිලි. අර්ධ වෘත්තයේ විස්කම්භයට ඍජු කෝණාස්තයේ පළල සමාන වෙනවා. එහෙනම් ඍජු කෝණාස්තයේ පළල සෙන්ටිමීටර් 14යි. ඒ අනුව අර්ධ වෘත්තයේ විස්කම්භය තමයි සෙන්ටිමීටර් 14 වෙන්නේ. සෙන්ටිමීටර් 14 වෙන්නේ අර්ධ වෘත්තයේ විස්කම්භය. එහෙනම් අපි අර්ධ වෘත්තයේ විස්කම්භය 14 නිසා එහි array හොයා ගන්නවා 14 කියන අගය දෙකෙන් බෙදෙනවා. 14 දෙකෙන් බෙදෙනවා. ඒ අනුව array සඳහා ලැබෙනවා සෙන්ටිමීටර් 7ක්. array සෙන්ටිමීටර් 7ක් කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ සෙන්ටිමීටර් 7ක් වන අර්ධ වෘත්තයේ සම්පූර්ණ වෘත්තයේ පැවතුනා නම් 5r වර්ගයේ භාවිතා කිරීමෙන් වෘත්තයෙන් වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ දෙකෙන් බෙදෙන්න වෙන නිසා මම සූත්‍රයේ එකවරම මේ වගේ අදහසක් ආදේශ කරනවා. දෙකින් එක ගුණ කිරීම 5r වර්ගය. දෙකින් එක ගුණ කිරීම 5r වර්ගය. ඔව්. දැන් අපි දෙකින් එක ගුණ කිරීම 5 නියතේ අගය 7 22යි. ගුණ කිරීම array සෙන්ටිමීටර් 7ක් නිසා 7 වර්ගය 7 වරක් 7. ඔන්න බලන්න දයාබර දුවර පුතාලා මෙන්න මේ සූත්‍රයේ දැන් ලියවිලා තියෙයි දෙකින් එක ගුණ කිරීම 7ෙන් 22 ගුණ කිරීම 7 වාරයක් 7. දැන් අපි මේ සමාන සාධක අවස්ථා ලබේ හරේ සුළු කරලා දානවා මේ විදිහට දෙකින් එක කියන පදේ දෙක කියන හරය 22 කියන ලබේ 22ක් සමග සුළු වුණාම 22 ළඟ 11 කියන පදේ ඉතිරි වෙනවා. ඒ වගේම 7න් 22 තියෙන 7 කියන හරයෙන් අර ගුණ වෙලා තියෙන 7 වරක් 7 එක 7 පදයක් සුළු වෙනවා. දැන් අපිට පැහැදිලි මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ග පදයෙන් ඉතිරි වෙන්නේ 11 වාරයක් 7 11 වාරයක් 7 77යි. ඒ අනුව අර්ධ වෘත්තයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් කියලා අපිට ගන්න පුළුවන්. වර්ග සෙන්ටිමීටර 77ක් වෙනවා මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. දැන් අපිට තවත් මේ ඍජුකෝණාස්තේ මත ආලෝක හැඩතලයක් තමයි ත්‍රපීසියම. ඔව් ත්‍රපීසියමේ වර්ගඵලය හොයාගන්න වෙනවා. එහෙනම් ත්‍රපීසියමේ වර්ගඵලය හොයන සූත්‍රය මං ආරම්භයේදී ඔයාලට සිහිපත් කරා. ත්‍රපීසියමක පාද 4න් සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තරයි. සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. අන්නේ සම්මුඛ පාද යුගලයේ පාද දෙකේ දිග එකතු කරගන්නවා. ඔව් පාද දෙකේ දිග එකතු කරනවා. ඊට පස්සේ ඒ ලැබෙන අගයේ දෙකෙන් බෙදීමෙන් ලැබෙන පිළිතුර සමාන්තර පාද දෙක අතර ලම්බ උසෙන් ගුණ කරනවා. එහෙනම් බලන්න ත්‍රපීසියමේ පුතේ සමාන්තර පාද දෙකේ එක කොටසක් සෙන්ටිමීටර 5යි අනිත් පාදයේ සෙන්ටිමීටර 28ක් කියලා පේනවා. සමාන්තර පාද දෙක 5 සහ 28. එහෙනම් 5 සහ 28 කියනවා 5 ධන 28. ඊට පස්සේ මේ ලැබෙන අගය දෙකෙන් බෙදීම ලියනවා. එහෙනම් 28 ධන 5 බෙදීම 2. ඊට පස්සේ මේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුර වෙන්නේ ත්‍රිජිකෝණාස්‍ය පළල කියන පැත්තයි. ත්‍රිජිකෝණාස්‍ය පළල කියන පැත්ත. ඒ අනුව ගුණ වීමේ ලම්බ උස 14 බවට අපි හඳුනා ගන්නවා 14. ඕන දැන් අපි මේ සූත්‍රයේ ලිව්වොත් 28 එකතු කිරීම 5 නැත්නම් 5 එකතු කිරීම 28 බෙදීම 2. 28 එකතු කිරීම 5 බෙදීම 2 ගුණ කිරීම 14. ගුණ කිරීම 14. ඔව් 5 ධන 28 කිව්වත් හරි 5 ධන 28 බෙදීම 2 ගුණ කිරීම 14. දැන් අපි 28 සහ 5 එකතු වුණාම අපිට ලැබෙනවා 33 කියන අගය. 33 ගුණ කිරීම අර 2 කියන හරියක් 14 කියන පදයක් සුළු වෙලා 7 කියන පදයේ සාධක විදිහට උඩට ඉතිරි වෙනවා 2 සහ 14 සුළු වීමෙන් 7 කියන පදේ. දැන් ඉතිරි වෙලා තියෙනවා 33 ගුණ කිරීම 7. 33 ගුණ කිරීම 7. මම දැන් 33 7න් ගුණ කරාම ලැබෙන පිළිතුර කියන්නම් ඔයාලට වර්ග සෙන්ටිමීටර 231යි. වර්ග සෙන්ටිමීටර 231 කියන අගය ලැබෙනවා. ඔව්. ඒ අපි ලබා ගත්තේ ත්‍රපීසියම හැඩේ වර්ගඵලය. දැන් අපි ගාව මේ ඍජුකෝණාස්‍ය අලවන හැඩතල දෙකින් වර්ගඵලයන් සොයාගෙන තියෙනවා. එකක් තමයි අර්ධ වෘත්තයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77යි. ඊට පස්සේ ත්‍රපීසියමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 231යි. ඔව්. දැන් අපිට පුළුවන් වෙනවා පුතේ අඳුරු කොටසේ වර්ගඵලය ලබා ගන්න මෙන්න මේ විදිහට සූත්‍රයක් ප්‍රකාශනයක් ලියනවා අපි. අඳුරු කොටසේ වර්ගඵලය. අඳුරු කොටසේ වර්ගඵලය. අඳුරු කොටසේ වර්ගඵලය සමාන වෙනවා ත්‍රිජිකෝණාස්‍ය වර්ගඵලය. ත්‍රිජිකෝණාස්‍ය වර්ගඵලය අඩු කිරීම අපිට වරහණක් ඇතුලේ ඉතිරි දෙන්නාගේ එකතුව පෙන්නමු. අඩු කිරීම වරහණ ඇතුලේ ලියනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම ත්‍රපීසියමේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම ත්‍රපීසියමේ වර්ගඵලය. මම නැවතත් ඒ ප්‍රකාශනය කියන්නම්. ඔන්න මේ විදිහට ලියා ගන්න ඔයාලා. අඳුරු කොටසේ වර්ගඵලය. අඳුරු කරන ලද කොටසේ වර්ගඵලය සමානයි ඍජුකෝණාස්‍ය වර්ගඵලය. ඍජුකෝණාස්‍ය වර්ගඵලය අඩු කිරීම වරහණක් භාවිතා කරලා වරහණ ඇතුළේ ලියනද අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම ත්‍රපීසියමේ වර්ගඵලය. ඔව් අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම ත්‍රපීසියමේ වර්ගඵලය. දැන් වරහණ වහනවා. දැන් අපි අගයන් ආදේශ කරමු. එහෙනම් ඍජුකෝණාස්‍ය වර්ගඵලයට අපි මුලින්ම ලබා ගත්ත 392 කියන අගය ආදේශ කරනවා. 392 අඩු කිරීම වරහන් ඇතුලේ 77 අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම 231 ත්‍රපීසියමේ වර්ගඵලය. 77 එකතු කිරීම 231. දැන් අපිට පුළුවන් ඊළඟ පේජේ ලියනවා 392 වර්ග සෙන්ටිමීටර 392 අඩු කිරීම 231 77 එකතු කිරීමෙන් ලැබෙනවා අපිට වර්ග සෙන්ටිමීටර 308 ක අගයක් ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 308 ක අගයක් දැන් ඔන්න වර්ග සෙන්ටිමීටර 392 කින් අඩු වෙනවා වර්ග සෙන්ටිමීටර 308 ඒ 90 දය බෙරදුවේ පුතේ ඉතිරි වෙන අගය තමා වර්ග සෙන්ටිමීටර 84 වර්ග සෙන්ටිමීටර 84 ක අගයක් ඉතිරි වෙනවා ඔව් මෙන්න මේ වර්ග සෙන්ටිමීටර 84 අර අඳුරු කොට ඇති කොටසේ වර්ගඵලයේ බවට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර 84 ක අගයක් තමා මේ අඳුරු කොටසේ වර්ගඵලයේ සඳහා ලැබෙන්නේ මම හිතන්නේ ওই විදිහට තමා මේ ගැටලුව සුළු කරලා අපි ඒ ලබා අපිට ලබා දුන්න අවසාන ප්‍රශ්නේ සඳහා පිළිතුර ලබා ගන්න. හොඳින් බලන්න ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් ලැබුණාම ඒ ප්‍රශ්නේ අන්තිම පිළිතුර ගන්න ක්‍රමය. ගාන හදන්න කලින් ඔයාලගේ මනසේ ඔයාලා ඇඳ ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා හරි සිතුවිල්ලක් ගන්න ඕන මේ ගැටලුව හදද්දී මෙන්න මේ දේවල් හොයා ගන්න වෙනවා. මේ දේවල් හොයා ගන්න ඕන. එහෙනම් මේ සූත්‍ර මතක් කරනවා අගයන් ආදේශ කරන්න වෙනවා. ඊට පස්සේ අපි මේ අගයන් දෙක එකතු කරගෙන ලබා ගන්න උන අගයන් දෙකක් අර්ධ වෘත්තයේ සහ ත්‍රිපිසීම ඒ දෙකේ අගය තමයි අර ඍජුකෝණාශි වර්ගඵලෙන් අඩු කරන්නේ. එහෙනම් එකතු වෙන්නේ මොනවද? අවසානයේදී ඒ අඩු වෙන්න ඕනේ මොන අගයේද? එහෙම ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන ඉතිරි වෙන ප්‍රදේශයේ වර්ගඵලයේ මෙන්න හොයාගන්නේ මොකද්ද කියන ඒ රටාව අපි ගැටලුව හදන්න කලින් අපේ හිතේ ඇඳෙන්න ඕන. ඒ අනුව තමයි අපි ගැටලුව සඳහා පියවරෙන් පියවරට ඒ කොටස් සුළු කරමින් අදාළ ඒවා විසඳමින් ඇවිත් අවසාන පිළිතුර ලබා ගන්න. ඉතින් මේ වගේ ගැටලු සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය වසර කිහිපයක ඉඳන් අපිට ලැබෙනවා. මේ ලබා දුන්න ගැටලු නම් ඇත්තටම සරල ගැටලුවක්. මේක වඩා ටිකක් සංකීර්ණ විදිහට මේ ගැටලු උසස් තලයේ හැකියා අපේ මනින්ද තමා මේ වගේ ගැටලු ලබා දෙන්නේ. ඉතින් උසස් තලයේ හැකියාවක් මනින්දි බලාපොරොත්තු වෙනවා තමන්ට නිර්මාණශීලීව අදාළ ගැටලු සඳහා ප්‍රවිෂ්ට වෙලා ඒ පියවර භාවිතා කරමින් අවසන් පිළිතුර දක්වා ඔයාලා එන්නේ කොහොමද කියන එක තමයි ඉතින් මැනෙන්නේ. ඒ නිසා වෙන්න මතක තියාගන්න ඕන මේ වගේ ගැටලු විසඳද්දී ඒ අදාළ පියවර ගැටලුව විසඳන්න කලින් තමන්ගේ රටාවක් විදිහට ගොඩනගා ගන්න හැකියාව ලබා ගන්න ඕන. ඒ සඳහා තමයි මේ වගේ ගැටලු නිතර ඔයාලා සුළු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි පුතේ දැන් පිවිසෙනවා 61 වන පරිච්ඡේදයේ තියෙන ගැටලු විසඳන්න. ඔව් 61 වන පරිච්ඡේදයේ තියෙනවා. එතන තියෙන්නේ ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් ගැටලුවක්. ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් ගැටලුවක්. මෙහි දුර සහ කාලය සම්බන්ධ කරගෙන වේගයේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. දුර සහ කාලය. ඉතින් අපි තවත් කතා කර යුතු මාතෘකාවක් ඔයාලගේ විද්‍යාව විෂයේදී මේ විෂය කොටස ඉතාමත් හොඳින් සාකච්ඡා වෙනවා. විද්‍යාව විෂයේදී මොකද වේගයේ දුර කාලයේ සම්බන්ධ මේ රාසින් අතර සම්බන්ධතාව ඉතාමත් හොඳින් අභ්‍යාස කරන්න ලැබෙනවා විද්‍යාව විෂයේ. ඉතින් ගණිත විෂය සඳහා මේ වේගය සම්බන්ධව ගැටලුව අපිට ලැබෙන නිසා මම හිතන්නේ අවස්ථා දෙකකදී ඔයාලට ගුරුතුරු දෙදෙනෙක් මගින් බොහෝ වෙලාවට හැකියාව ලැබෙනවා මේකේ මේ සඳහා වෙන දැනුම ලබා ගන්න. ඒ නිසාවෙන් අවස්ථා දෙකක් විෂයන් දෙකකදී කතා කරනවා කියන්නේ මේ වගේ ගැටලුවක් පැහැදිලිවම ඔයාලා විභාගයේදී මතක තියාගන්න උනා සුළු කරන්න. ඒ වගේම මේ වගේ ගැටලු අතාරින්න එපා. මොකද අපිට අවස්ථාව වැඩි හරි පිළිතුරු ලබා ගන්න ඔයාලා මහන්සිය ගන්න ඕන. ඉතින් බලමු මේ වේගය සහ වේගය සම්බන්ධයෙන් අපි කතා කරගන්න අවශ්‍ය දේවල්. වේගය මං හිතන්නේ පොඩ්ඩක් මතක් කරගන්න ඕන ඔයාලා දන්නවා. යම්කිසි චලනයක් වෙනුවෙන් යම්කිසි චලනයක් සිදුවීමදී ඒ සඳහා ගතවන කාලය. එතකොට මේ චලනයක් සඳහා ගත වෙද්දී කාලය අපි මේක වේගයක් විදිහට අර්ථ දක්වනවා. ඒකක කාලයක් තුල ගමන් කරන දුර වේගයේ විදිහට හඳුර ගන්නවා. ඉතින් මේ වේගයේ සමාන වෙනවා එහෙනම් ආදරණීය දුවේ පුතේ දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය වේගයේ සමාන වෙනවා දුර බෙදීම කාලය. ඉතින් දුර බෙදීම කාලය සම්බන්ධ වෙද්දී අපි දුර කියන රාශිය මනින්නට දුර කියන එක මීටර කිලෝමීටර සෙන්ටිමීටර වගේ කුඩාම දේවල් නම් මිලිමීටර වගේ දුර ඒකකෙකුත් දුර සඳහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කාලය සම්බන්ධ කරද්දී අපි සාමාන්‍යයෙන් දන්නවා තත්පර
ඒ වගේම මිනිත්තු ඒත් එක්කම පැය කියන ඒකක ලබා ගන්නවා. තත්පර මිනිත්තු පැය. ඉතින් බොහෝ දුරට මේ වගේ ගැටළු වලදී මිනිත්තු එහෙම නැත්නම් පැය කාලය සම්බන්ධ කරලා මීටර හෝ කිලෝමීටර දුර විදිහට සඳහන් කරලා මේ වේගය සඳහා ඒකක ලබා දීලා තියෙනවා. ඉතින් අපි මතක් කරගමු වේගයේ සම්බන්ධව ඒකක මෙන්න මේ විදිහට එක අවස්ථාවක් මීටර සම්බන්ධ දුරක් සහ ඒ සඳහා කාලයේ තත්පර වලින් ගත කරලා කතා කරලා තියෙනවා. ඒ වෙලාවේදී තත්පරයට මීටර කියන වේගයක් තමයි පෙන්වන්න කරන්නේ. තත්පරයට මීටර. ඒ වගේම දුර සඳහා කිලෝමීටර කියන ඒකක ලබාගෙන දුර සඳහා කිලෝමීටර කියන ඒකක ලබාගෙන කාලය සඳහා පැය කියන ඒකකේ සඳහන් කරලා තිබුණොත් අපි එහිදී වේගය සඳහන් කරනවා පැයට කිලෝමීටර කියන වේගය. පැයට කිලෝමීටර කියන වේගය. ඉතින් අපිට සමහර අවස්ථාවලදී කිලෝමීටර සමග මිනිත්තු ගැන කතා කරන්න වෙයි. කිලෝමීටර සමග මිනිත්තු ගැන කතා කරන්න වෙයි. ඒ වගේම ඒ මොහොතේදී අපි දැනගන්න ඕන මිනිත්තු සහ කිලෝමීටර විදිහට සම්බන්ධව දෙන මේ වේගය අපිට අවශ්‍ය නම් කොහොමද පැය සම්බන්ධ කරලා කිලෝමීටර සම්බන්ධ වේගයක් විදිහට ගන්නෙ. මෙන්න මේ ඒකක සම්බන්ධතාවයේදී විශේෂයෙන්ම වැදගත් වෙනවා කිලෝමීටර සහ මීටර අතර සම්බන්ධය ඒකක වලින් කොයි විදිහද? ඒ වගේම මිනිත්තු සහ පැය අතර සම්බන්ධයේ ඒකක වලින් මොන වගේද කියන සම්බන්ධතාව මතක තියාගන්න. ඔයාලා ඉතාමත් හොඳින් දන්නවා මීටර 1000කින් කිලෝමීටරයක් ගොඩනගින්නේ. මීටර 1000කින් තමයි කිලෝමීටරයක් ගොඩනගින්නේ. ඒ වගේම තත්පර 60ක් එකතු වුනහම මිනිත්තුවක් ගොඩනගිනවා. තත්පර 60කින් මිනිත්තුවක් ගොඩනගිනවා. ඒ වගේම මිනිත්තු 60ක් එකතු වුනහම පැයක් ගොඩනගිනවා. මිනිත්තු 60ක් එකතු වුනහම පැයක් ගොඩනගිනවා. එහෙනම් ආදරණීය දූපතේ තත්පර සහ පැය අතර සම්බන්ධය 60 නැමත වරක් 60න් ගුණ වුනහම 3600 කියන අගයකින් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ තත්පර 3600ක් තමයි පැයක් සඳහා එකතු වෙන්නේ. තත්පර 3600ක් තමයි පැයක් ගොඩනගීමේදී භාවිත වෙන්නේ. මෙන්න මේ ඒකක අතර සම්බන්ධය භාවිත කරලා වේගය සඳහා ඒකකය අපිට අවශ්‍ය වෙලාවෙදී ගොඩනගා ගන්න වෙනවා. ඒ සඳහා ඔයාලා සැලකිලිමත් විය යුතුයි. මේ ගැළපෙන ඒකක අපිට අවශ්‍ය ඒකක බවට පත් කරගද්දී මෙන්න මේ ඒකක අතර සම්බන්ධතාවය මතක තියාගන්න ඕන. එහෙනම් අපි බලමු මේ වේගය සම්බන්ධ අපිට පුළුවන් රූපිකව නිරූපණයක් කරන්න. වේගය සම්බන්ධක රූපික නිරූපණයක් කරද්දී ප්‍රස්ථාරයක් ලෙසට x සහ y කියන අක්ෂයන් දෙක භාවිත කරලා අපිට පුළුවන් වේගය නිරූපණය කරන්න. x අක්ෂය අපි දන්නවා තිරස් අක්ෂය. ඒ වගේම y කියන්නේ සිරස් අක්ෂය. මෙන්න මේ අක්ෂ දෙක භාවිත කිරීමෙන් වේගය සම්බන්ධ කරලා අපි ප්‍රස්ථාරික නිරූපණයක් කරද්දී අපි ඒකට කියනවා දුර කාල සම්බන්ධ ප්‍රස්ථාරය. දුර කාල සම්බන්ධතාවය. එතන අපි x අක්ෂයේ තමයි කාලය සඳහන් කරන්නේ. x අක්ෂය තිරස් අක්ෂයට කාලය සඳහන් කරනවා. එහෙනම් y අක්ෂය සිරස් අක්ෂයට දුර සඳහන් කරනවා. සිරස් අක්ෂයට දුර සඳහන් කරනවා. එතකොට දුර සහ කාලය අතර ප්‍රස්ථාරය මෙන්න සිරස් සහ තිරස් අක්ෂ දෙක අතර ඛණ්ඩාංග තලයේ අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ විදිහ ගැටලුවක් තමයි මේ පුනරීක්ෂණ පත්‍රිකා 60 කේ අපිට දීලා තියෙන්නේ. හොඳින් බලන්න ආදරණීය දුවේ මෙන්න මේ වගේ දුර කාල ප්‍රස්ථාරයක අපි වේගය සඳහන් වෙන්නේ ඒ ප්‍රස්ථාරයේ මත ඇඳෙන රේඛාවේ. සරල රේඛීය ප්‍රස්ථාරයක් මේක ඇඳෙනවා. අන්න ඒ රේඛාවේ තියෙන බෑවුම ගණනය කිරීම තුලින් අපිට වේගය ගණනය කරන්න පුළුවන්. ඔව් බෑවුම. ඒ කියන්නේ අපි ප්‍රස්ථාර පාඩමේදී අඳුර ගන්නවා අනුක්‍රමණය කියලා. අනුක්‍රමණය. ඔව් අනුක්‍රමණය සඳහන් වෙන්නේ y අක්ෂයේ අගයන් බෙදීම x අක්ෂයේ අගය. y වෙනස බෙදීම x වෙනස තමයි අනුක්‍රමණය වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී y අක්ෂය සඳහා කිලෝමීටර හෝ මීටර සඳහන් වී දුර සඳහන් වෙන නිසා x අක්ෂය සඳහා තත්පර හෝ මිනිත්තු හෝ පැය සම්බන්ධ වෙනවා කාලය සම්බන්ධයෙන්. ඒ අනුව අපිට y වෙනස බෙදීම x වෙනස තුලින් අපිට පුළුවන් වෙනවා මේ දුර කාල ප්‍රස්ථාරයක වේගය ගණනය කරන්න. ඔව් වේගය ගණනය කරන්න. ඒ විදිහේ ප්‍රස්ථාරයක් තමයි අපිට මේ ගැටළුව ලබා දෙන්නේ. ඔන්න මම දැන් මේ ගැටළුව මේ විදිහට ආරම්භ කරනවා. අදාළ තොරතුරු බස් රථයක් කැපිටල් A නගරයේ සිට කැපිටල් B නගරය දක්වා ඒකාකාර වේගයෙන් ගොස් මිනිත්තු 20ක් B නගරයේ නතර කර තබා නැවත ඒකාකාර වේගයෙන් C නගරය දක්වා යාම දැක්වෙන දුර කාල ප්‍රස්ථාරයක් මේ රූපයේ දැක්වේ. ඔව් අපි අඳුරගමු මොකද්ද මේ දුරකාල ප්‍රස්ථාරයෙන් කියවෙන්නේ. ඒ කියන නගරෙන් ආරම්භ කරන බස් රථය B නගරය දක්වා ඒකාකාර වේගයෙන්. හොඳින් බලන්න රූප සටහනේ සරල රේඛාව හරි කෙලින් සරල රේඛාවක් තියෙන්නේ. මේ සරල රේඛාවෙන් පෙන්වන්න කරන්නේ ඒකාකාර වේගය. ඒකාකාර වේගය. ඉතින් අන්නේ ඒකාකාර වේගයෙන් යනවලු B නගරය දක්වා. එතකොට කොපමණ දුරක් ගමන් කරලා තියෙනවද? බලන්න A සහ B රේඛා දෙකේ A සහ B රේඛා දෙකේ තියෙන දිග අතර වෙනසේ ඒ ආරම්භක මොහොතේදී බිඳුව අගේ B කියන මොහොතේදී Y අක්ෂයේ පැත්තෙන් ගණන් කරොත් ගණනය කරගත්තොත් කිලෝමීටර් 60 කියන දුරට පැමිණලා තියෙනවා. එහෙනම් ආදරණීය දූපතේ ඒ නගරයේ ආරම්භක ස්ථානයේ බිඳුවයි B කියන නගරෙ වෙද්දී Y අක්ෂයේ දිගේ ගිහිලා තියෙන විස්ථාපනයේ දුර ප්‍රමාණය 60ක් කියලා අපිට පේනවා. ඔව් ඒකෙන් කියවෙන්නේ A සහ B අතර කිලෝමීටර් 60ක දුරක් තියෙනවා. දැන් අපි බලමු මේ A සහ B අතරදී Y පැත් X පැත්තෙන් තියෙන වෙනස. X කියන්නේ කාලය, කාලය පැත්තෙන් තියෙන වෙනස බලන්න. A ස්ථානයේදී බිඳුවයි නැවතත්, මොකද බිඳුවේ බිඳුව කියන මූල ලක්ෂයයි A. බිඳුවයි මිනිත්තු කියන පැත්තෙන් B නගරයට කෙලින් අපිට පේනවා 40 කියන අගේ තියෙන. 40. එහෙනම් ආරම්භක වේලාවේ සිට අවසන් වේලාව දක්වා කාලයේ මිනිත්තු වලින් 40ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ චලනය සඳහා මේ ගමන් කිරීමේදී ගත වෙලා තියෙන කාලය මිනිත්තු 40යි. ඔව් මේ චලනයේ දුර කිලෝමීටර් 60යි. ඒ සඳහා ගතුණු කාලය මිනිත්තු වලින් 40යි. මිනිත්තු 40ක්. එහෙනම් මිනිත්තු 40ක් දුර වේලාවක් කාලයක් තුල කිලෝමීටර් 60ක දුරක් ගමන් කරලා තියෙනවා. දැන් අපි B නගරේ නැවතිලා ඉන්නවලු මිනිත්තු 20ක්. බලන්න B නගරේ මිනිත්තු 20ක් නැවතිලා ඉද්දී ප්‍රස්ථාරයේ පින්නුම් කරන්නේ කොයි විදිහටද? හරියටම B සිට ඒ නැවතිලා ඉන්න ප්‍රමාණය කාලයේ සම්බන්ධ රේඛාවට සමාන්තරව තිරස් රේඛාවක් තියෙන්නේ. කාලයේ රේඛාවට, ඒ කියන්නේ x අක්ෂයට සමාන්තර රේඛාවක්. ඉතින් දිකේ වෙන්නේ 60 කියන දුර වෙනස් නොවීම තියෙනවා. එහෙනම් ඒ චලනයක් නොවන අවස්ථාව. අන්න ඒ වෙලාව තමයි නිස්කලව තියෙන්නේ. එහෙනම් ආදරණීය දුවේ මිනිත්තු 40 ඉඳන් මිනිත්තු 60 කියන කාලය දක්වා මිනිත්තු 20 තුල කිසිම චලනයක් පෙන්වුම් කරන්නේ නැහැ මේ බස් රථේ. ඔන්න ඒ තමයි නවතා තිබෙන මොහොත. දැන් මිනිත්තු 20ක් ගිය තැන, ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් නම් මිනිත්තු 60ක් ගියපු මොහොත. අර මිනිත්තු 40 සිට 60 දක්වා චලනයක් සිදුුනේ නැහැ මිනිත්තු 20 තුල. දැන් මිනිත්තු 60න් පස්සේ නැවත වරක් මේ බස් රථේ ගමන් කරනවා. එනිදී අපිට පේනවා මේ බස් රථේ කිලෝමීටර් වලින් ඒ නවතින මොහොත දක්වා යද්දි කිලෝමීටර් වලින් කිලෝමීටර් 120ක ප්‍රමාණය දක්වා චලනය වෙලා තියෙනවා. ඉතින් ඒ ආරම්භ කරේ කිලෝමීටර් 60 සිට. එහෙනම් ඊට නැවතුනේ කිලෝමීටර් 120. දැන් අපිට පැහැදිලියි මේ 120ෙන් කිලෝමීටර් 60 අඩු කරොත් ඒ මොහොතේ ගමන් කරලා තියෙන දුර වෙන්නේ 120ෙන් 60ක් අඩු වුනහම නැවතත් කිලෝමීටර් 60ක්. නැවතත් කිලෝමීටර් 60ක්. ඒකෙදි කියවෙන්නේ ආදරණීය දූපතේ B නගරයේ සිට C කියන නගරය දක්වාත් කිලෝමීටර් 60ක දුරක් පවතිනවා. ඔව්. හැබැයි ඔයාලට මේනම ඇති මේ රූප සරහනේ පොඩි දෝෂයක් තියෙනවා ආදරණීය දූපතේ. ඒක අපි නිවැරදි කරගමු. මම හිතන්නේ ඒක මේරේ ප්‍රස්තාරය ඇඳීමේදී වෙච්ච දෝෂයක්. කිලෝමීටර් කියන රේඛාව තුල බලන්න Y අක්ෂේ ලකුණු කරගෙන ඇවිත් තියෙන පුතේ සමාන පරතර 20, 40, 60, 80, 100. ඊට පස්සේ බලන්න 110 කියන අගේ තියෙන්නේ. 110. ඊට පස්සේ 120 කියන අගේ තියෙනවා සමාන පරතර වලින්. ඒතර මෙතන වෙනසක් තියෙනවා 10 වෙනසක් ඇවිත් තියෙන්නේ. නමුත් මේ ගැටලුවේ කියනවා ආදරණීය දුවේ පුතේ B නගරයේ සිට C නගරය දක්වත් ඒකාකාර වේගෙන් ගමන් කරනවා කියලා. එහෙනම් කිසි වෙලාවක මේ අවස්ථාව වෙන්න බෑ. මොකද ඒකාකාර වේගෙන් යනවා නම් හැම මිනිත්තු 20ක් තුළම ගමන් කරන දුර ඒක සමාන වෙන්න ඕන. ඒ නිසා ආදරණීය දුවේ පුතේ මෙතන 100 කියන කිලෝමීටර් ප්‍රමාණයෙන් පසුව 110 කියන ස්ථානයේ තමා ඇත්තටම 120 කියන අගේ වෙන්න ඕනේ. නමුත් ඊට වැඩිය සමාන පරතරයක් ඉහළට ගිහිල්ලා 120 සඳහන් වෙලා තියෙනවා. ඒ වැරද්දේ විදිහට වෙද්දී පහළ තියෙන අර මිනිත්තු ප්‍රමාණය 80 100 කියලා ඒ ප්‍රමාණය ඒ විදිහටම 40 පෙන්වන්න කරලා තියෙනවා. ඉතින් මෙතන වැරදීමක් තියෙනවා ආදරණීය දුවේ පුතේ. මේ ඒකාකාර වේගයක් ගමන් කරලා කියලා තියෙන නිසා ඉතිරි කිලෝමීටර් 60 ගමන් කිරීමේදීත් මේ 20ම තමා ගත වෙලා මිනිත්තු 40 ගත වුණ කියන අවස්ථාව අපි දකින්න ඕන. එහෙනම් මේකේ ඔයාලේ වැරද නිවැරදි කරගන්න 60 80 100 ඊට පස්සේ තමයි 120 කියනවා ගේන්න ඕනේ. එතකොට 120 නිර්මාණය වෙද්දී ඒක ආකාර වේගය නිසා මේ 120 කියන ස්ථානෙට පහලින් අනිවාර්යයෙන්ම මිනිත්තු වලින් 100 කියන අවස්ථාව තියෙන්නත් ඕන. පොඩි දෝෂයක් මේ රූප සටහන තුල තියෙනවා. අපි ඒක නිවැරදි කරගමු. දැන් අපි බලමු මේ ප්‍රශ්නේ අපින් අහන පිළිතුරු ගැටලු හතරක්. ප්‍රශ්න හතරක් අහනවා මෙන්න මේ විදිහට. පළවෙනි ප්‍රශ්නේ ඒ සිට බී නගරයට ඇති දුර කොපමණද? ඒ සිට බී නගරයට ඇති දුර කොපමණද? ඉතින් මම ප්‍රකාශ කළා මේ දුර කාල ප්‍රස්තාරය තුල x-අක්ෂය කාලයක් y-අක්ෂය දුරක් සඳහන් වෙනවා කියලා. එහෙනම් අපෙන් අහන්නේ දුරක් නිසා දැන් අපි බලන්න ඕනා a සහ b අතර y-අක්ෂයේ දිගේ තියෙන ප්‍රමාණය කොච්චරද කියලා. y-අක්ෂයේ තියෙන වෙනස කීයද කියලා. a ආරම්භක ස්ථානයේ බිඳුව වෙද්දී මේ b කින් නගරය දක්වා වෙද්දී y වල වෙනසට 60 කියන අගය ලැබිලා තියෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ a සිට b නගරය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 60 කියන අගය ගන්න පුළුවන්. කිලෝමීටර් 60. b නගරයේ සිට b නගරය දක්වා a නගරයේ දුර සිට දුර කිලෝමීටර් 60ක කියන අගයක් ගන්න පුළුවන්. අපිට සරලව තමත් පැහැදිලිව y අක්ෂයේ දිගේ තියෙන දුර ප්‍රමාණය තමයි මේ සඳහා පිළිතුරු ලබා ගන්න. ඊළඟට දෙවන ප්‍රශ්නය. a සිට b නගරයට බස් රථයේ පැමිණි වේගය පැයට කිලෝමීටර් කොපමණද කියලා අහනවා. ඔව්. ඔන්න හොඳ ප්‍රශ්නයක් බලන්න පැයට කිලෝමීටර් වලින් අහන්නේ. නමුත් රූප සටහනේ මේක අපිට දෙන්නේ කාලය මිනිත්තු වලින්. දැන් අපිට ඔන්න ඒකක පරිවර්තනයක් කරන්න වෙනවා. අපි බලමු කොහොමද මේ a සහ b නගර අතර දුර මේ වේගය පැයට කිලෝමීටර් වලින් ලබා ගන්න කියලා. අමුලින්ම අපි දැනගන්නට ඕන a සහ b අතර දුර ප්‍රමාණය. a සහ b අතර දුර. දැන් පළමු ගැටලුවේ අපි ඒක ලබා ගන්නවා කිලෝමීටර් 60යි. එහෙනම් වේගය හොයන්න අපිට අවශ්‍ය වෙන දුර අපි දන්නවා දුර තමයි කිලෝමීටර් 60. දැන් අපි බලමු a සහ b නගරය දක්වා ගමන් කරද්දී ගත වුණු කාලය. ඔව් ආදරණීය දුවේ පුතේ ගත වෙලා තියෙන කාලය b වලදී පේනවා ඔයාලට b සිට පහළට ආවනම් x අක්ෂය මත 40 කියන අගය සමාන වෙලා තියෙනවා. ඒ අනුව මිනිත්තු 40ක් ගත වෙලා තියෙනවා. මිනිත්තු 40ක්. නමුත් ප්‍රශ්නේ අපෙන් අහන්නේ පැයට කිලෝමීටර් නිසා මෙන්න මේ මිනිත්තු 40 අපි පැයේ බවට පත් කරගන්නට ඕන අදාළ ඒකක වලින් සූත්‍රයට ආදේශයට. එහෙනම් මිනිත්තු 40 කියන අගය පැයේ බවට පත් කරගන්නේ අපි දන්නවා මිනිත්තු 40ක් මිනිත්තු 60ක් එකතු වුණාම පැයක් සිද්ධ වෙන්නේ. මිනිත්තු 60කින් තමයි පැයක් ඇති වෙන්නේ. එහෙනම් මිනිත්තු 40ක් කියන්නේ පැයක් වෙලා නැහැ. එහෙනම් පුතේ මේක පැයෙන් දශම අගයක් තමයි ඉන්නේ. පැයක් වෙන්නේ නැහැ. භාග අවස්ථාවක් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේක සූත්‍රයට ආදේශ කරලා ඒ ස්ථානයේදී පැය බවට පත් කරන්න. එහෙනම් අපි දැනගන්න උනා ලැබෙන්නේ අපිට මේ ගැටලුවට ලැබෙන්නේ මිනිත්තුවට ගමන් කරන දුර. මිනිත්තු වලට ගමන් කරන දුර ලැබෙන්නේ. එහෙනම් පැයට ගමන් කරන දුර වෙන්නේ මිනිත්තුකට ගමන් කරන දුර වගේ කී ගුණයක්ද? 60 ගුණයක් වෙනවා. මිනිත්තුකට ගමන් කරන දුර වගේ 60 ගුණයක් වෙනවා පැයකට ගමන් කරන දුර. එහෙනම් අපි ඉස්සලාම මේ තියෙන ක්‍රමයට මිනිත්තුවට ගැලපෙන කිලෝමීටර් ගාන හොයලා ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා පැයකට ගමන් කරන දුර 60න් ගුණ කිරීමෙන් ලබා ගන්න. ඔව්. එහෙනම් පුතේ ආදරණීය දුවේ අපි මේකෙදි 60 කියන දුර ප්‍රමාණය බෙදනවා මිනිත්තු 40. 60 කියන කිලෝමීටර් ප්‍රමාණය මිනිත්තු 40න් බෙදනවා. උන වේගය ලැබෙනවා 60 බෙදීම 40යි මිනිත්තුවට කිලෝමීටර්. 60 බෙදීම 40 මිනිත්තුවට කිලෝමීටර්. දැන් අපි බලමු පැයට කිලෝමීටර් කරන්න නම් මේ මිනිත්තුවට කිලෝමීටර් ප්‍රමාණය ගුණ කරනවා අපි කියෙන්ද 60ෙන්. මම අතන පිළිතුර ලබා ගන්න නැතුවම මේ අවස්ථාවත් භාවිත කරලා එකවරම පිළිතුරක් ලබා ගන්නවා. එහෙනම් අපි දැන් අපි ළඟ තියෙනවා මිනිත්තුවට ගමන් කරන දුර 60 බෙදීම 40යි. එහෙනම් මිනිත්තු 60ක් කියන්නේ පැයක් නිසා 60 බෙදීම 40 ගුණ කරනවා 60ෙන්. 60 බෙදීම 40 ගුණ කරනවා 60ෙන්. අන්න ඉතින්දි ලැබෙනවා පැයට ගමන් කරන කිලෝමීටර් ප්‍රමාණය. එහෙනම් පැයට කිලෝමීටර් කියලා වේගය ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු සුළු කිරීම 60 බෙදීම 40 ගුණ කිරීම 60. 60 බෙදීම 40 ගුණ කිරීම 60. එහෙනම් අපි 40 බිඳුවක් ගුණ කරන්න තියෙන අවස්ථාවේ තියෙන 60 බිඳුවත් සමග සුළු වුණොත් ඊට පස්සේ අපිට පුළුවන් 60 කියන අගය 4ෙන් බෙදෙනවා. එතකොට මෙතනදී අපිට පුළුවන් වෙනවා පුතේ ආදරණීය දුවේ පුතේ 40ත් එක්ක 60ත් සමග හතර මෙතනින් සුළු වෙලා ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා 30 ගුණ කිරීම 3 කියන අවස්ථාව ලබා ගන්න. 30 ගුණ කිරීම 3. හොඳින් බලන්න 60 40න් බෙදලා නැවත 60න් ගුණ වෙනවා. අවස්ථා දෙක මම මෙන්න මේ විදිහට පෙන්නනනම් 60 ගුණ වෙන බිඳුවක් 40 බිඳුවක් සමග සුළු වුණොත් 4ක් සමග ඉතුරු වෙන 6 2 කියන සාධකයෙන් කැපුවොත් 4ට 2 ඒව 2යි 6ට 2 ඒව 3යි. එහෙනම් පුතේ දැන් නැවත හරේ තියෙන 2 සමග උඩ තියෙන 60 සුළු වෙලා 30 ලැබෙනවා. ඔව් 30 ලැබෙනවා. එතකොට 30 ගුණ කිරීම 3 කියන අගේ ලැබිලා තියෙන්නේ. 30 ගුණ කිරීම 3. එහෙනම් 30 වාරයක් 3 90 කියන අගේ ගන්න පුළුවන්. 30 වාරයක් 3 90යි. ඒකද කියවෙන්නේ පැයට කිලෝමීටර් 90ක වේගයක් මේ බස් රථයේ ගමන් කරලා තියෙනවා. පැයට කිලෝමීටර් 90ක වේගයක්. පැයට කිලෝමීටර් 90ක වේගයක්. ඔව්. ඔන්න ඒ විදිහට තමයි මේ ඒ සහබී නගරයේ අතර ගමන් කරපු වේගය අපිට මේක සලකන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. ඒ නගරයේ සිට සී නගරයට ඇති දුර කොපමණද? ඒ නගරයේ සිට සී නගරයට ඇති දුර කොපමණද? දැන් අපි දන්නවා ඒ සිට බී දක්වා දුර කිලෝමීටර් 60ක් ලැබෙනවා. ඒ සිට බී දක්වා දුර කිලෝමීටර් 60ක් ලැබුණා. අපෙන් අහන්නේ ඒ සිට සී නගරයට ඇති දුර. ඉතින් අපි දැන් මේ වෙලාවේදී නැමත බලන්න ඕන බී නගරේ නැමතිලා හිටියේ බස් රථය සී නගරේ දක්වා ගමන් කරනකොට කොච්චර දුරක් ඒ ස්ථානේ ගමන් කරලා තියෙනවද? ඉතින් මේකේ මේ කොටස් දෙකම අපිට පැහැදිලිවම ගන්න පුළුවන් එක එල්ලෙම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ගමන් කිරීම, නතරව සිටීම, නැවත ගමන් කිරීම මේ කිසිම ඕනෑම සිදුවීමකින් පසුව සම්පූර්ණ දුර විදියට ගමන් කරපු ප්‍රමාණය y අක්ෂයේ ඍජුවම පෙන්වලා තියෙනවා. ඒ පටන්ගත් ස්ථානයේ බිඳුවයි බලන්න c කියන නගරයේ කෙලින් කිලෝමීටර් ප්‍රමාණය 120යි. එහෙනම් කිසිම ගැටලුවක් නැතුව අපිට කියන්න පුළුවන් a සිට c නගරයට ඇති දුර කිලෝමීටර් 120ක් බව. ඒ සිට C නගරයට ඇති දුර කිලෝමීටර් 120ක් වෙනවා. මොකද y අක්ෂයේ අපිට පැහැදිලිවම පෙන්වුම් කරලා තියෙනවා C කියන නගරයේ කෙලින් තිරස් රේඛාව ඇඳුනහම y අක්ෂයේ 120 කියන අගය ලැබෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ ගැටලුවේ සඳහන් වෙන විදිහට A නගරයේ සිට C නගරය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 120ක් කියලා අපිට තුන්වෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර ලබා ගන්න පුළුවන්. කිලෝමීටර් 120ක්. ඊළඟ හතරවන ප්‍රශ්නේ. B නගරයේ සිට C නගරයට බස් රථයේ ගමන්ගත් වේගය පැයට කිලෝමීටර් කොපමණද කියලා අහන්නේ. B නගරයේ සිට C නගරයට බස් රථයේ ගමන් කළ වේගය පැයට කිලෝමීටර් කොපමණද? හොඳින් බලන්න මේ අවස්ථා දෙක සඳහාම ඒකාකාර වේග කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම ඒකාකාර වේගය භාවිතා කරලා තියෙනවා වගේම අපිට මේ රූප සටහනේ පොඩි දෝෂයක් තියෙනවා කියලා මම මුලින් සඳහන් කරා. ඒ දෝෂයේ ඒකාකාර වේගය ඇවිල්ලා y අක්ෂයේ සමාන පරතර වලින් දුර පෙන්නුම් කරනවා නම් ඒ සමාන පරතර වලදී 120 කියන අගේ තමයි අවසාන දුරේ සීමාව නැවතිච්ච තැන වෙන්නේ. එහෙනම් පුතේ C නගරයත් B නගරයත් අතර දුර 120න් 60ක් අඩු කරාම නැවත ලැබෙන්නේ කිලෝමීටර් 60ක කියන අගයක් බව අපි සඳහන් කරා. එහෙනම් B නගරයේ සිට C නගරයට තියෙන දුරත් කිලෝමීටර් 60යි. C නගරයේ සිට B නගරයේ තියෙන දුරත් කිලෝමීටර් 60යි. ඉතින් ඒ සඳහා එහෙනම් B නගරයෙන් ගමන ආරම්භ කරන්නේ මිනිත්තු 60 කියන මොහොතේ. B නගරයෙන් නැවත ගමන ආරම්භ කරන්නේ මිනිත්තු 60 කියන අවස්ථාවේ. එතකොට C නගරයෙන් නැවතීමේදී මිනිත්තු 100 කියන තැන තමයි නැවතිලා තියෙන්නේ. මිනිත්තු 100. එහෙනම් මම දැන් කරන දේ කාල වෙනස හොයා ගන්නවා පුතේ. B සහ C අතර චලනයේ කාල වෙනස හොයා ගන්නවා. C යෙන් අඩු කරනවා 60. C යෙන් අඩු කරනවා 60 ලැබෙනවා මිනිත්තු 40ක්. ඔව් C යෙන් 60 අඩු කරනවා මිනිත්තු 40ක් ලැබෙනවා. එහෙනම් එතනදී නැවත වරක් අපිට පේනවා පුතේ මිනිත්තු 40ක් තමයි මේ චලනයේ සිදු වෙලා තියෙන්නේ. අර ආරම්භ චලනයේ වගේම තමයි. ගමන් කරපු දුරත් ඒ ප්‍රමාණයමයි කිලෝමීටර් 60යි. කාලයත් මිනිත්තු 40යි ඒ කාලෙම තමයි. එහෙනම් දැන් මේ මොහොතේ වේගය සමාන වෙන්නේ 60 බෙදීම 40 කියන අගය. ඒ තමයි මිනිත්තුවකට ගමන් කරන දුර වෙනවා 60 බෙදීම 40ක්. ඉතින් පැයට කිලෝමීටර් නිසා නැවත වරක් 60 බෙදීම 40 කියන අගය ගුණ කරන්න වෙනවා අපිට 60. හැට බෙදීම හතලේ කියනගේ නැවත වරක් හැටෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් අර පළමුවේ අපි මේ ප්‍රශ්නේ දෙවෙනි පිළිතුර ලබාගත්තු වේගයේ ක්‍රමයේම තමයි භාවිතා වෙන්නේ. හැට බෙදීම හතලේ ගුණ කිරීම හැට. එහෙනම් හැටේ බිංදුවක් සමග හතලේ බිංදුවක් කැපෙනවා වගේ. දැන් අපිට හතලෙන් දෙක හැටේ තුනයි කියන සාධකය නැවතෙනවා. ඊට පස්සේ අපි හැට කියනගේ දෙකෙන් බෙදුනහම තිහ ලැබෙනවා. තිස් වාරයක් තුන අනුව කියනගේ ගන්න පුළුවන්. තිස් වාරයක් තුන අනුවයි. ඒ කියන්නේ පැයට කිලෝමීටර් අනුවක් කියන වේගය මේ කොටසටත් අදාළ වෙනවා. පැයට කිලෝමීටර් අනුවක වේගය. ඉතින් මේ ප්‍රශ්නේ ඒකාකාර වේගයේ අවස්ථා දෙකටම දීලා කාල වෙනසයි දුර වෙනසයි එහෙම සඳහන් කරලා තියෙද්දි x සහ y අක්ෂ දෙක අඳුර ගන්න ඕන අපි. දුර සමාන කොහොමද වේගය කොහොමද ගන්නේ කාලය කොහොමද ඒකට භාවිතා කරන්න කියන එක මේ ප්‍රස්තාරය තුලින්. ඉතින් මෙහි සමස්තය මම සඳහන් කරොත් ඔයාලා මතක තියාගන්න ඕන වේගයක් සඳහන් වෙන්නේ දුර බෙදීම කාලයෙන්. ඒතර දුර කිලෝමීටර් වලින් දීලා වේගය පැය වලින් දුන්නොත් ඒ වේගය වෙනවා පැයට කිලෝමීටර්. ඊළඟට දුර මීටර් වලින් දීලා කාලය මිනිත්තු වලින් දුන්නොත් මිනිත්තුවට මීටර් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දුර මීටර් වලින් දීලා කාලය තප්පර වලින් දුන්නොත් තප්පරයට මීටර් කියන ඒකක සඳහන් වෙනවා. මේ සෑම අවස්ථාවකම ඒ ගැළපෙන අවස්ථාව අනුව ඒකක පරිවර්තනය කර ගැනීමත් අපි අඳුරා ගන්නට ඕන මේ වගේ ගැටලුවලදී. ඉතින් වේගය සම්බන්ධ කරපු මේ ප්‍රශ්නයක් තමයි 61 වෙනි ඔය දුර කාලය සම්බන්ධ කරලා රූපසටහනින් අපිට ලබා දෙලා තිබුණේ. ඉතින් මම ඒ සඳහන් කරපු දේවලුත් භාවිතා කරලා ඔයාලා දන්න විද්‍යාව තුලින් ඉගෙනගත්තු දේවලුත් මේ දැනුමත් එක්ක මේ එකතු කරලා මේ වේගය සම්බන්ධව ගැටලු නැවත නැවත තව තවත් හදන්න කියලා මං මේ මොහොතේ ඉල්ලා සිටිනවා. ඉතින් ඒ කරන දේවල් සියල්ලේම එකතුයෙන් වල සාමාන්‍ය පිළ විභාගයේ සඳහන් ලැබෙන ප්‍රශ්නෙ සඳහා පහසුවෙන් පිළිතුරු ලබා ගන්නට මේ අවස්ථා භාවිත කරන්න පුළුවන් කියන එක මතක් කරලා සිටිනවා. එහෙනම් අද දවසේ මම 60 සහ 61 වන පරිච්ඡේද දෙකට අදාළ ගැටලු තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. නැවත වරක් මේ වගේම අපි ගැටලු කිහිපයක් එක්ක ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් මේ දක්වා ගුරුවරු විසින් ඔයාලත් එක්ක සාකච්ඡා කරපු මේ දේවල් භාවිත කරමින් නැවත නැවත මේ ලැබෙන කාලයේ හැම මොහොතම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය වඩ වඩාත් හොඳ ප්‍රතිඵලයක් කරගන්න ඔයාලගේ උත්සාහය කැපවීම දිගින් දිගටම තියාගන්න ඕන කියන එකක් සිහිපත් කරමින් අද දවසේ ඔයාලගේ ගණිත පාඩම සාකච්ඡාව මම මේ මොහොතේ මේ අවස්ථාවේ නවත්තන්න බලාපොරොත්තු වෙන ඉන්න සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම අද සාකච්ඡාවෙන් නවතිනවා. මම කෙකිරා අධ්‍යාපන කලාපයේ ආකණ්ඩලම් පල්ලේගම මහවිද්‍යාලයේ ගණිතය පිළිබඳව ආචාර්ය චන්දන කුඩාකුඹර ගුරුතුමන්. ඉන්න සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක්. ආයිබෝවන්.